ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
සතියක ගෙවිලා තවත් සතියක ආරම්භය සටහන් කරන සඳුදා දවසේ අපි ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු සොයා බලන්නයි සූදානම් වන්නේ. සතියේ ශ්‍රී ලංකාවේ පුවත්තිමුසුමෙන් අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අයිබෝන් සුබෝදසනක්.
අයිබෝන් සුබෝදසනක් වදුර.
හොඳයි මනෝජ්, අපි මුලින්ම කතාබහ කරමු මේ නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව. පසුගිය සතියන්තයේදී මුළු ලෝකෙම නැවතත් කොවිඩ් බියෙන් ඇලලී ගියා. ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව ඇතුළු මුළු මහත් ලෝකයේ හැම රටක්ම පාහේ මේ ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව තමයි දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ. අපි කැමති මනෝජ් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ගෙන ඇති විධිවිධාන පිළිබඳව දැනුවත් වන්නට.
ඔව්, දැන් ඊයේ ඉඳලා ක්‍රියාත්මක වන පරිදි දකුණු අප්‍රිකාව ආශ්‍රිත රටවල් කිහිපයකින් ගුවන් මගින් පැමිණීම තහනම් කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකාව, ඇංගෝලාව, බොට්ස්වානා, මොසැම්බික්, ලෙසතෝ, සිම්බාබ්වේ, ස්වාසිලන්තේ, නැමීබියාව මේ කියන රටවල ඉඳලා එන ගුවන් මගින්ට මේ තහනම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ රටවල් වල ඉඳලා කවුරු හරි කෙනෙක් මේ වෙනකොටත් ලංකාවට එන්න පිටත් වෙලා තියෙනවා නම් එහෙම එන අය නිරෝධායනයට යොමු කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා. දැන් අපි දන්නවා විවිධ රටවලුත් ලංකාවට අමතරව එහෙම රටවල් වලට එවැනි සීමා පනවල තිබුණා. ඉතින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කරන ලිහිල් ප්‍රතිපත්ති විශේෂයෙන් ගුවන් තුරුණට පැමිණීමේදී PCR පරීක්ෂණ යොමු කිරීම, ඒක වඩා ඵලදායී විදිහට යොමු කිරීම වගේ අංශ කෙරෙහි විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩි සංගම් අවධානය යොමු කරලා තියෙනවා. මොකද මේ ප්‍රභේද එන්නේ ගුවන් තුරුණ හරහා. ඒ හින්දේ පරීක්ෂණ ධාරිතාවන් වැඩි කරන්න, නිසි ආකාරයෙන් පරීක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. තව මේ පරීක්ෂණ වේගවත් කරලා හරියට හඳුනා ගන්න කියන දේ තමයි ඔවුන් ඉල්ලීම් කරන්නේ. මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා කියලා හෝ ඇවිල්ලා නැහැ කියලා හරි තහවුරු කරන්න එකපාර විදියක් නැහැ. එහෙනම් පරීක්ෂණ විධිමත් කිරීම තුළින් තමයි මේක සිද්ධ කරන්න පුළුවන් කියලා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ අංශ දැනුම් දීලා තියෙනවා, තහවුරු කරලා තියෙනවා. ඉතින් දැනටත් ලංකාවේ බූස්ටර් මාත්‍රාව එන්නත් කිරීමේ කටයුතු සිද්ධ කරනවා. 1,05,000 ආසන ප්‍රමාණයකට දැන් මේ තුන්වන මාත්‍රාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අලුතෙන් ඇතුළත් වන ප්‍රභේදවලින් ආරක්ෂා වීමේ අවධානය තමයි දැන් යොමු කරලා තියෙන්නේ.
හොඳයි, මේ නව කොවිඩ් ප්‍රභේදය, එහෙම නැත්නම් මේ ඔමික්‍රෝන් නැමැති නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විධිවිධාන විශේෂයෙන්ම ගුවන්තොටුපළේදී ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙන්න මේ ආකාරයෙන් අදහස් දක්වා සිටියා.
විශේෂයෙන්ම ලංකාවේ ගුවන්තොටුපළේ තත්ත්වය ඉතාමත්ම කනගාටුදායකයි. ගුවන්තොටුපළ ඇතුලේ සෞඛ්‍යාංශ දැනට COVID-19 ආවේක්ෂණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා කටයුතු කළත් ඒ කටයුතු කරන්න ඉතාමත්ම නොසලකා හැරීම් මැද මේ වෙද්දි විශේෂයෙන්ම ගුවන් තොටුපළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව මෙවැනි ආයතන රාජ්‍යයක් පසු කරගෙන අවසානයේ තමයි විදේශිකයෝ සහ විදේශ රටවලින් දෙන ශ්‍රී ලාංකිකයෝ සෞඛ්‍යාංශ වෙත පැමිණෙන්නේ. ඔවුන් භාණ්ඩ මිලදී අරගෙන සියලුම ස්ථානවලට නිරාවරණය වෙලා තමයි සෞඛ්‍යාංශ වලට එන්නේ. ඒ නිසා අනිකුත් කාර්ය මණ්ඩලයේ දැඩි අවධානමකට යොමු වෙලා තියෙනවා. ඒ වගේම ගුවන් තොටුපළේ පවතින ලිහිල් පද්ධතිය නිසා මගීන්ට යම් විදිහ සෞඛ්‍යාංශ මගහැර යාමේ අවකාශයත් තියෙනවා. ඒ නිසා අපි මේ තත්ත්වය හමුවේ ලෝකේ වාර්තා වෙන මෙවැනි අවදානම් ප්‍රභේද ඕනෑම මොහොතක රට ඇතුළට එන්න පුළුවන්.
හොඳ, අපි ඊළඟ අවධානය යොමු වන්නේ නැවතත් මේ රසායනික පොහොර ප්‍රශ්නයට. මේ පොහොර සාමාන්‍යයෙන් රබර් බෝලයක් වගේ මේ ප්‍රශ්නය උඩට එනවා, නැවතත් යටට යනවා. ඒ අතරතුරේදී නැවතත් රසායනික පොහොර භාවිතයට නැත්තම් රසායනික පොහොර ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කළ තිබෙනවා. ඇත්තටම මනෝජ්, මොකක්ද මේ කතාවේ තේරුම?
ඔව්, දැන් රජයේ රසායනික පොහොර ආනයනය කරන්න නැතුව පෞද්ගලික සමාගම් හරහා රසායනික පොහොර ආනයනය කරන්න බෙදා හරින්න දැන් අවසර ලබා දීලා තියෙනවා. මේ තීරණය ගන්න කලින් ජනාධිපතිතුමා ගිය සතියේ කෘෂිකර්මයට අදාළ ඇමතිවරුන් රජයේ පොහොර සමාගම් වල නියෝජිතයින් හම්බ වුණා. ජනාධිපතිවරයා එතනදිත් කිව්වේ රජයේ හරිත කෘෂි ප්‍රතිපත්තියෙන් ඉවත් වෙන්නේ නැහැ, ගොවින්ට ඕන නම් පෞද්ගලිකංශය හරහා ඒවා ගෙනල්ල බෙදාහරින්න පුළුවන්. කොමුණත් රජයේ සානාධාර හිමි වෙන්නේ කාබනික පෝරවලට පමණයි කියලා ජනාධිපතිතුමා සඳහන් කරා. රසායනික පෝර පලිබෝධනාශක ආනයනය තහනම් කරලා නිකුත් කරලා තිබුණු ගැසට් නිවේදනයත් අවලංගු වුණේ මේ සාකච්ඡාවෙන් පස්සේ. දැන් ඒ අනුව මේ අවශ්‍යතාවයන්ට අනුව පෝර ගෙන්වන්න ඉඩ කඩ තියෙනවා. කොමුණත් දෙක පාර පෝර ගෙන්න බෑ. පෝර ආනයනයට තව මාස 3ක විතර කාලයක් යනවා කියලා දැනට වාර්තා වෙනවා. ලෝක වෙළඳපොලේ යම් රසායනික පෝර හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාව යූරියා වගේ පෝර වර්ග වැඩියෙන් ආනයනය කරේ චීනෙන්. මේ තියෙන පෝර අර්බුදය නිසා චීනයේ රසායනික පෝර අපනයනය සීමා කරලා තියෙනවා. එහෙනම් රුසියාවෙන් ලංකාවට උන පෝර ගෙන්වන්න පෝර සමාගම් සූදානම් වෙනවා. ඒත් රුසියාවෙන් පෝර ආනයනය කරනවා නම් පෝර තොග මහ පරිමාණයෙන් රටට ගේන්න ඕන, විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. දැන් පහුගිය සිකුරාද වෙනකොට යූරියා මෙට්‍රික් ටොන් එකක් ලෝක වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන් මිල සඳහන් ලැබුණ ඇමරිකන් ඩොලර් 1050. දැන් පැටවීමේ ගාස්තු, නැව් ගාස්තු වගේ දේවල් එකතු කරාට පස්සේ යූරියා කිලෝ 50ක මිටියක් වෙළඳපොලේ රුපියල් 12,000ක් විතර වෙනවා කියලා තමයි ගණන් බලලා තියෙන්නේ. දැන් මේ තහනම පණවන්න කලින් දී අප්‍රේල් මාසෙ වෙනකොට යූරියා මෙට්‍රික් ටොන් එකක් සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් 435ක් වගේ තමයි වෙලා තිබුණේ. දැන් මේක එතකොට මේ වගේ මිලක් විශාල මිලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඇමරිකන් ඩොලර් 1050කටත් වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම වුණත් දැන් තව පොර සමාගම් වලටත් රජය පෞගිය කාලේ සහනදා විදියට ලබා දුන්නු රුපියල් බිලියන 24ක මුදලක් ගෙවන්න නියමිත වෙලා තියෙනවා. ඒ මුදල් හම්බ වෙනකන් ආයමත් පෝර ආනයනය කිරීමේ ගැටලු කියනවා කියලා පෝර සමාගම සඳහන් කරලා තියෙනවා. කොමුණත් දැන් මේ තීරණය අරගත්තට පවතින බාධක නිසා හිතන තරම් ඉක්මනට පෝර ආනයනය කරන්න නොහැකි වේවි කියලා තමයි අදාළ අංශ මේ වෙනකොට සඳහන් කරලා තියෙන්නේ.
හොඳ, අපේ ඊළඟ අවධානය යොමු වන්නේ නව කැලණි පාලම සම්බන්ධයෙන්. විශේෂම මේ නව කැලණි පාලම විවෘත කිරීම පසුගියදා සිද්ධ කරනවා. ඉතින් කල්යාණි රන් පිවිසුමත් සමගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තරමක සැර කතාවක් කරා. මනෝජ, අපි කැමති ඒ ගැන කෙටි විග්‍රහයක් කරනවා නම්.
පෞගිය 24 වෙනිදා ලංකාවේ පළවෙනි අධිතාක්ෂණික කේබල් මත ඉදි කරපු අලුත් කැලණි පාලමේම නැත්තම් කල්යාණි රන් පිවිසුම ජනතා අයිතියට පත් කරා. ජනාධිපතිතුමා, ග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ වුණේ. දැන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ විවෘත කිරීමෙන් පස්සේ කොළඹ නගරයට ඇතුළු වන වාහනවල සංඛ්‍යාව වැඩි වුණා. අධික රථ වාහන තදබදයක් තිබුණා. මේකට පිළියමක් විදිහට තමයි මේ පිවිසුම එම නැත්තම් මේ පාලම ඉදි කරන්න කටයුතු කරලා තිබුණේ. ඒ අනුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹාන්තයේ අන්තිම තැන අවසානයේ ඉඳලා බණ්ඩාරනායක වටරවුම වෙනකම් මන්තිරු 6ක්, එතන ඉඳලා උරුගොඩ වත්ත දක්වා, ඉරුගඩේ හන්දිය දක්වා, වරාය පිවිසුම් මාර්ගය දක්වා මන්තිරු 4ක් වෙන විදිහට තමයි මේ පාර නිර්මාණය කරේ. ඒක ජනතා අයිතියට පත් කරනවා. ඒදී ජනාධිපතිතුමා කරපු කතාවටත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබුණා. මේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කාරණා එහිදී මතු වෙලා තිබුණේ. පහුගිය රජය පත් කරපු ජනාධිපති කොමිසම, හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය, මේ ත්‍රිලිස ඇතුළු ආණ්ඩුව මේ ප්‍රහාරයට වග කියන්න ඕන කියලා පැහැදිලිව කියලා තියෙනවා. ජනාධිපතිවරයා සඳහන් කරේ මේ ගැන පාර්ලිමේන්තුවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නීතිපති දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා. වරදකරුවන්ට දඬුවම් දීම අධිකරණය කරත් මේ වෙලාවේ මේක කඩිනමින් කරන්න ඕන නම් පාර්ලිමේන්තුවේ පනතක් අරගෙන ඇවිල්ලා වක්‍යවිතු අයගේ අයිතිවාසිකම් අහෝසි කරන්නත් පුළුවන්. පාර්ලිමේන්තු පනතකින් පියවර ගැනීමට අවශ්‍ය 2 බලය ආණ්ඩුව සතුව තියෙනවා කියලා. ඒ නිසා එක එක දේවල් ඉල්ලද්දි ටිකක් පරිස්සම් වෙන්න වෙයි. ඒවටත් අපි ලෑස්ටි කියන කතාව ජනාධිපතිතුමා සඳහන් කරා. ඉතින් මේ වෙලාවේ කාටද මේ අනතුරු ඇඟවීමක් කරාද, මොකද්ද කියන එක පිළිබඳව තමයි බොහෝ දෙනෙක් කතා පළ කළේ. මොකද ආණ්ඩුව යම් ගත්තු ක්‍රියාමාර්ග නිසා මේ වෙලාවේ ලෝකෙම මුහුණ දීලා තියෙන අර්බුදයක් හින්දා අපහසුතාවයන්ට පත් වෙලා තියෙනවා. නමුත් මතු කරන කාරණාවලට යම් ආකාරයකින් ප්‍රතිරෝධයක් විදිහට මේ කතාව ජනාධිපතිතුමා කිව්වා කියලා තමයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. පාලම විවෘත කරන වෙලාවේ දක්වපු අදහස නිසා වැඩි දෙනෙකුගේ අවධානයත් ඒ පැත්තට යොමු වුණා.
මනෝජ, දැන් අපි ඊළඟට කතා කරන්න යන්නෙත් තවත් සීතල යුද්ධයක් සම්බන්ධයෙන්. මේක කාලෙන් කාලෙට උඩට එනවා, නැත්තම් ආපහු සාමාන්‍ය විදියට සමනය වෙනවා. මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන මේ අර්බුදය, නැත්තම් මේ සීතල යුද්ධය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. පසුගිය සතියේදී නැවතත් මේ යුද්ධය පාර්ලිමේන්තුවේදී ඇවිලුණා. මේ වන විට කොහොමද තත්ත්වය කියලා අපි දැනගන්නට කැමතියි.
ඔබන්තර, දැන් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වෙච්චේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ වගේම මව් පක්ෂය, පොහොට්ටුව, මොවුන් අතර මත ගැටුම් මේ වෙනකොට වඩා තීව්‍ර වෙලා තියෙනවා. පක්ෂ දෙකේ එකිනෙකා අතර බැන ගැනීම් වලත් අඩුවක් නැහෙනේ. දැන් මේක හොඳින්ම පේනුනේ ගිය සතියේ පාර්ලිමේන්තුවේ මහින්දානන්ද ඇමතිතුමා, මහින්දානන්ද අලුත්මුගේ ඇමතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා අතර ඇතිවුණු වාක් සංග්‍රාමයේ පක්ෂයේ මහලේකම්වරයා දයාසිරි ජයසේකර රාජ්‍යමතිවරයාත් මේකට සම්බන්ධ වුණා. ඔහු කිව්වේ පක්ෂයේ සභාපතිවරයාට මඩ ගහන්න ආවොත් ඒකට තමනුත් සූදානම් කියලා. දැන් මේ හිටපු ජනාධිපතිතුමා ආණ්ඩුවේ 3-2 ගැනත් ආන්දෝලනාත්මක කතාවක් සඳහන් කරලා තිබුණා. දැන් විශේෂයෙන් අපි දැක්ක ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහත්මයා සඳහන් කරා මේවා සිද්ධ වෙන්නේ, මේ බණිනේවා බැනගන්නේවා සිද්ධ වෙන්නේ පොහොට්ටුවේ කියන නායකයන්ගේ අනුදැනුම මත වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් මේ අයගේ කටවල් වහන්න ඔවුන්ට පුළුවන් තම තියෙනවා, ඒක දිගින් දිගටම සිද්ධ වෙන බව පේන්නේ නැහැ කියලා ඔවුන් සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දැන් අලුතින් සංවිධායකවරුන් පත් කිරීමේ වැඩපිළිවෙලකට ඇවිල්ලා තිනවා. මේකට සුදුස්සන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පක්ෂ මූලස්ථානය කරනවා. දැසිරි ජයසේකර, මහින්ද අමරවීර, රෝන් ලක්ෂ්මන් ප්‍රියදාස මහාචාර්යතුමා, ශාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීවරයා, දුබින් දිසානායක රාජ්‍යමතිවරයා මේ එකතු වෙලා තමයි මේ අලුත් සංවිධායක වරුන්පත් කිරීමේ කටයුතු සිද්ධ කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ සූදානම ඉස්සරහට පැවැත්වෙන්න නියමිත මැතිවරණ සඳහා වෙනම තරඟ කරන්න කියන එක දේශපාලනිකවත් මේ මොහොතේ සාකච්ඡා වෙමින් තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරයාගේ සහ වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ සාපේක්ෂව සංසන්දනය කරමින් මහින්දානන්ද අලුත්මුගේ ජනාධිපතිතුමා කිව්වා හිටපු ජනාධිපතිවරයාට වඩා වර්තමාන ජනාධිපතිවරයා බිලියන 1.7ක් ඉතිරි කරලා තියෙනවා, ඒ ගැන ආඩම්බරයෙන් කතා කරනවා කියලා කිව්වා. මේකට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ප්‍රතිචාර දැක්වුවා. ඔහු සම්බන්ධයෙන් කරන චෝදනාවලට මේ යම් ආකාරයකින් දේවල් අහුරු කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුර පවා දාලා යන්න සූදානම් කියලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා සඳහන් කරා. මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ කාලේ ජනාධිපති කාර්යාලයේ වියදම ₹3.5 billion කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඉතින් දැන් මේවා සිද්ධ වුණේ විවිධ ව්‍යාපෘති විදිහට. දැන් මේ වර්තමානයේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේ නියම ව්‍යාපෘති සිද්ධ කරන්නේ නැහැ. නමුත් හිටපු ජනාධිපතිවරයාගේ කාලේ දැන් යම් යම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරා. ජාතික පරිසර වැඩසටහන, මද්‍රව්‍ය මර්ධන වැඩසටහන, දරුවන් රකිමු ජාතික වැඩපිළිවෙල, වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙල, මේ වැඩසටහන් වලට තමයි මුදල් වියදම් කරේ. වැඩසටහන් රට පුරා ඉතාම සාර්ථක වුණා. ඒ හින්දා මෙහෙම දිගින් දිගටම මඩ ගහ ගන්නවා වෙනුවට මේවා දුරදිග යන්න දෙන්නේ නැතුව එකට එකතු වෙලා වැඩ කරමු කියන යෝජනාව පිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ වෙලාවෙන් මේ මහින්දානන්ද අලුත්මුගේ MPවරයාත් යම් යම් අදහස් දැක්වමින් යම් වචන ගැටීම් පැටලීම් සිද්ධ වෙනවත් අපි දැක්කා. කොහොම වුණත් මේක දිගින් දිගටම උග්‍ර අතට හැරෙමින් තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ ආණ්ඩුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාග් සංග්‍රාමය.
හොඳයි, මේ සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජා මාතිපියල් නිශාන්ත මෙන්න මේ ආකාරයට තමයි මේ අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වුවේ.
ඒගොල්ලොන්ට දෙන්න පුළුවන් දායකත්වේ මේ ආණ්ඩුව නිර්මාණය කරන්නට දායකත්වේ දුන්නා. හැබැයි ඉතින් ඒ දුන්නා කියලා සමහර අයින්ට යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අභියෝගවලට මූණ දෙන්නත් අපේ කණ්ඩායම අපි ලෑස්ති. පක්ෂයක් තුල කතා කළ යුතු දේවල් පක්ෂයක් තුල කතා කරන්න ඕන. අද වෙලා තියෙන්නේ කතා කලයුතු තැන පිළිබඳව අවබෝධයක් නැහැ සමහර අයන්ට. කතා කලයුත්තේ කුමක්ද කියන එක පිළිබඳව සමහර අයන්ට අවබෝධයක් නැහැ.
ඒ සම්බන්ධයෙන් රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාත් තමන්ගේ අදහස මෙන්න මේ ආකාරයට පළ කළා.
සියලුම සංධාන පක්ෂත් අතර අපි සමගිය තියාගෙන මම අවුරුදු 11ක් වැඩ කළා. අනිත් පැයට පුළුවන් ඒක ආදර්ශයකට ගන්න ඕන. අද ජනතාවට තින්නේ ජීවත් වෙන්න තියෙන අමාරුකම. ඒතර මහජන නියුතින්ගේ යුතුයකම තමයි මේ අමාරුකම පෙන්වලා දීලා ඒකට යම් විසඳුමක් සාමූහිකව අරගන්න එක. ඒක පසකින් තියලා තම තමන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න කතා කිරීම පිළිබඳව මම හිතන්නේ ජනතාව ඉදිරි අනාගතයේ තීන්දුවක් ගන්නේ.
අපි දැන් අවධානය යොමු කරන්නේ පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා එවැගේම හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමක් සිද්ධ කළා තිබෙනවා. ඒ අතරතුරේදී නැවතත් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේගේ දැඩි විරෝධය මේ සම්බන්ධයෙන් නැවත නැවතත් පළ කරලා තිබෙනවා. මනෝජ්, අපි කැමැති ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට.
මදුර, දැන් මේ පාස්කු ප්‍රහාරය එල්ල කරනවා කියලා නිශ්චිත තොරතුරු ලැබිලා තියෙද්දී ඒ ප්‍රහාරය වළක්වා ගන්න අවශ්‍ය කටයුතු නොකිරීම පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් හේම සිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කියන නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා 1710ක් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පහුගිය 22 වෙනිදා ඔවුන්ට කියවලා තේරුම් කරලා දුන්නා. මේ පුද්ගලයන් 275 දෙනෙක්ට මරණය සිද්ධ කරමින්, 500කට ආසන්න පිරිසක් තුවාල සිද්ධ කරමින් සිද්ධ වෙච්ච ප්‍රහාරය හරහා මිනිමැරීමට තැත් කිරීමට ආගමික අන්තවාදීන්ට ආධාර අනුබල දුන් බවට එක විත්තිකරුවෙකුට චෝදනා 855 ගානේ විත්තිකරුවන් දෙන්නට 1710ක් කියවලා තේරුම් කරලා දුන්නා. මේ අධිචෝදනාවලට තමන් නිවැරදිකරුවන් කියලා හිටපු ආරක්ෂක ලේකම්වරයාත් හිටපු පොලිස්පතිවරයාත් අධිකරණයට දැනුම් දීමෙන් පස්සේ ඔවුන්ට එරෙහි නඩුව පහුගිය 23 වෙනිදා ඉඳලා විභාග කරන්න විනිසුරු මඩුල්ල තීරණය කළා. ඒ කටයුත්ත එදින සිද්ධ වුණා. ඒත් එක්කම මේ ගැන අදහස් දක්වමින් කාදිනල් හිමිපාණන් සඳහන් කරේ පාස්කු ප්‍රහාරයේ පිටුපස්ස තියෙන සත්‍ය අනාවරණය කරගන්නකම් තමන්ගේ අරගලය අත්හරින්නේ නැහැ. මේ ප්‍රහාර මාලාව පිටුපස මතු පිටින් පේන දෙයට වඩා දෙයක් ඇතයි කියලා තමන්ට වැටහෙනවා කියලා කාදිනල් හිමිපාණන් පහුගිය 24 වෙනිදා සඳහන් කළා. ඉතින් ඔවුන්ගේ පැත්තෙන් මේ සත්‍ය එලි කරන්න කියන බලපෑම දිගින් දිගටම විවිධ ක්‍රම ඔස්සේ ආණ්ඩුවට සිද්ධ කරමින් ඉන්නේ.
අපි අවසන් වශයෙන් අවධානය යොමු කරන්නේ ලංකාවේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්. මාර්තු 20 වෙනිදාන් පසුව නැවතත් පළාත් පාලන මැතිවරණයකට ආණ්ඩුව යයිද කියන ප්‍රශ්නය තමයි දැන් තිබෙන්නේ ආණ්ඩුව අභියස. මනෝජ්, අපි අවසන් වශයෙන් ඒ ගැන කතා කරමු.
දැන් පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මාර්තු 20 වෙනිදා අවසන් වෙන්න නියමිතයි. පළාත් පාලන ඡන්ද විභසීමේ පනතට අනුව මොකක් හරි පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන් වෙන්න මාස 6කට කලින් ඒ ඡන්ද විමසීම පවත්වන්න හැකියාව තියෙනවා. කොමනත් පළාත් පාලන විශේෂභාර අමාත්‍යවරයා මේ කිසියම් පළාත් පාලන ආයතනයක නිල කාලය කෙටි කරන්න හරි දීර්ඝ කරන්න හරි කටයුතු කරන්න පුළුවන්. ඒ අනුව පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරේ නැත්නම් නියමිත පරිදි ඡන්දේ පවත්වන්න අවශ්‍ය පියවර ගන්න මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කළා. ඒ අනුව ඡන්ද විමසීමේ මූලික කටයුතු වලට අදාළ ආකෘති පත්‍ර සකස් කිරීම, නිලධාරීන් වාහන සංගණනයේ ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කරලා අඩුපාඩු හඳුනා ගැනීම, මේ වගේ මූලික පියවර ගන්න කියලා මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම් දීලා තිබුණා. ඒක සිද්ධ වුණේ මැතිවරණ කොමිෂන් සභාවෙදී රැස් වෙලා ඔවුන්ගේ අදාළ නිලධාරීන් සමග අදාළ කරුණු සාකච්ඡා කිරීමෙන් වුවමාරු කිරීමෙන් පස්සේ දැන් අපි දැක්ක පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණය පවත්වන්න කල්යයිද වගේ අදහස් ඉදිරිපත් වෙනවා. කොහොමද මාර්තු 20 ඡන්දේ පැවැත්වුවොත් ඊට මාස 6කට කලින් විෂයභාර අමාත්‍යවරයා ඡන්දේ පවත්වන්න තීරණය කරොත් ඊට සූදානම් වීමේ අරමුණින් තමයි මැතිවරණ කොමිෂන් සභාව මේ පියවරයන් මේ වෙන විට අරගෙන තියෙන්නේ.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත්තිම සුමනි මාවතපත් කරනවා. අපි සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.